Like God, I'm like possibly I went to get a gun. Pinatni Apiude Katakalama Prakavi Itiri Kotasa Tavatikam Duratamat Katakarala Ivaraya Karagatu Tamai Apimba Getulu Sagatan Vitandagana Puluang Vinni Mavasankale නිදර්ශනයක් පෙන්වමින් අපි බලන මුහුණ බලන කණ්ණාඩිය මත අපි දකින දේ පිළිබඳව කණ්ණාඩියෙන් අපි දකින්නේ ප්‍රතිබිම්බයක් ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියද නොවේයි කණ්ණාඩිය ඉදිරියේ ඇති රූපයද නොවේයි ආලෝකයද නොවේයි ආලෝකයක් භෞතික රූපයක් කණ්ණාඩියක් කියන හේතු තුන යෙදුණු තැන හටගත් දේ තමයි ප්‍රතිබිම්බය. තෙල් තිරය දැල්ල ඇති තැන ආලෝකය, ගහත් ආලෝකයක් පොළවත් ඇති තැන සෙවනැල්ල, එහෙත් රූපයක් චක්කු විඥානයක් ඇති තැන දැකීම. මේ කියපු කාරණා ඔක්කොම සමකොට ගන්න. දැන් අපට පේනවා ප්‍රතිබිම්බේ රූපේද නොවේ. ප්‍රතිබිම්බේ කණ්ණාඩියද නොවේ. ප්‍රතිබිම්බය ආලෝකයේද නොවේ. ආලෝකයේ නැත්නම් කණ්ණාඩියේ තිබුණත් රූපේ තිබුණත් ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. ආලෝකයේ තිබුණත් කණ්ණාඩියේ තිබුණත් ඉදිරියේ රූපයක් නොතිබුණොත් ප්‍රතිබිම්බයක් හමු වෙන්නේ නැහැ. ආලෝකයේ තිබුණත් රූපයේ තිබුණත් කණ්ණාඩිය නැත්තම් ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. ප්‍රතිබිම්බයේ අඩුවක් නැතුවම මේ හේතු තුන යෙදුනොත් පමණක් පවතින දෙයක්. දැන් අපි පෙනෙනවා කියන තැන පෙනෙනවා කියන තැන දකිනවා කියන තැන අපට හමු වෙලා තියෙන්නේ ප්‍රතිබිම්බයක්. හැබැයි අපි හැමදාම ප්‍රතිබිම්බය දිහා බැලුවේ පෙනෙන්නේ රූපයමයි, පෙනෙන දේ මමමයි, මගේමයි, මාවමයි කියන අදහස එකතු කරගෙන පෙනුනේ ප්‍රතිබිම්බය වුණාට අපේ අත යොමු වුණේ, සිත යොමු වුණේ නොපෙනෙන කයට. ප්‍රතිබිම්බයක් පෙනුනා මිස කණ්ණාඩිය ළඟ කිසි දිනක කය රූපය පෙනිලා නැහැ. හැබැයි ප්‍රතිබිම්බය පෙනුනට කය රූපේ අල්ලගත්තා. කයෙහි ඇති අඩුපාඩුකම් හදාගත්තා. එහි කොණ්ඩෙ ලස්සනයි, ඇහැ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි, දත් ලස්සනයි කියලා කැමැත්ත උපදවා ගත්තා. කොණ්ඩෙ ඉදිලා, දත් හැලිලා, ඇස් ගිලිලා, හම රැලි වැටිලා, මේ විදිහෙන් දෝමනස්ස සහගත බවකුත් උපදවා ගත්තා. දැන් ලෝභසිත දේශසිත උපන්නේ රූපය ගැන වෙනෙහි කරලා. හැබැයි රූපය ගැන අපි හිතුවේ රූපයක් දැකලා නෙමෙයි, ඡායාවක් ඇති තැන. කණ්ණාඩිය ළඟ අපි දැක්කේ ප්‍රතිබිම්බය, ඡායාවක්. ඡායාව රූපයයි කියලා හිතාගත්ත බවක් තියෙන හැමදාම. මෙන්න මේ වගේ අපි අර කියපු තැන එහේ රූපයක් චක්කු විඥානයක් ඇති තැන උපදින වේදනා සංඥා දැන් සිතට පේන්නේ සිතේ මාට ගත්තදී. අපට පේන්නේ කණ්ණාඩියේ හටගත්තදී. ඇතුළත හටගත්ත දෙයමයි පේන්නේ. හැබැයි අපි හැමදාම ඒ ප්‍රතිබිම්බය සංඥාව දිහා බලලා තියෙන්නේ. රූපයම දකිනවා, රූපයම පේනවා කියන අදහසකින්. වැරදි අදහසක් එකතු වෙලා තියෙනවා. රූපේ දැක්ක, රූපේ වින්ද, රූපේ හැඳින්නා, රූපේ ගැනමයි කල්පනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ යථාර්ථය. මෙන්න මේ ඇත්ත නොදකින නිසා තමයි අතීතයේ තියෙන බවට, අනාගතයේ තියෙන බවට, වර්තමානයේ තියෙන බවට අපට හැඟීමක් පහළ වෙලා තියෙන්නේ. ලෝකයක් තියෙන මේ නිසා අපිට අතීතයේ මැරිච්ච බවක් හෝ අනාගතයේ නොහටගත් බවක් හෝ වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බවක් හෝ ප්‍රකට නැහැ. බුදුදහමේ යථාර්ථයට පැමිණෙනකොට අතීතය මේ ගිහිල්ලා, අතීතය මෙරිලා, අනාගතේ නොහට ගත්තේය, අනාගතේ ඉපදිලා නැහැ, වර්තමානයේ උපද නිරුද්ධ වෙනවා. කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේගේ අවබෝධයේ දහම් ඇස කුමක්ද කියලා බැලුවොත් යංකින්චි සමුදේ ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං. හට ගැනීම ස්වභාව කොට යම් ධර්මයක් වේද, ඒ හට ගන්න සියලු ධර්මයෝම නිරුද්ධ වන්නේය. ඒකනේ ධම්මත උනේ. හට ගන්න දේ නිරුද්ධ වෙන බව දැක්කා. වර්තමානයේ උපදින උපදින දේ නිරුද්ධ වෙන බව දැක්ක. අතීතයේ නිරුද්ධ ඉපදිලා නැහැ, අතීතේ මිය ගිහිල්ලා, අතීතේ ඉපදිලා නැහැ, වර්තමානයේ තියෙන්නේ හටගත් දේ හටගත් වෙනව නිරුද්ධ වෙන බව. දැන් අපිට එහෙමයි. විරජං වේතමලං ධම්මචක්කු, කෙලෙස් නැති, රජස් නැති ඒ නිර්මල දහම් නැහැ අපට. නෑ අපට තියෙන අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා කියන තැනක අපි ඉන්නවා. එහෙනම් අපි එන්න ඕන මෙතනට. අතීතයේ නිරුද්ධ වී ඇති බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ඇත්ත යථාර්ථයේ දකින තැනක අන්න ඒ දැක්ම හදලා දෙනවා අපි දකින, අහන, දැනෙන, දැනගන්න තැන හරියටම නිවැරදිව හඳුනාගත්ත දවසට. එක දැනගන්නවා, හඳුනාගන්නවා කියන කාරණාවේදී අවස්ථා දෙකක් අපට යෙදෙනවා. ජානතෝ පස්සතෝ, දැනගන්නවා දකිනවා. දැන් දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියපු තැන අවසානයේ රහතන් වහන්සේ එතනින් එහාට කළ යුත්තක් නැහැ. අවසන්. දැන් අපිට එතනට එන්න, එතනට එන්න අනුපිළිවෙලක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම දැනගත යුතු කොටසක් තියෙනවා. ඒ දැනගන්න ජානතෝ, දැනගන්න ඕන ටික තමයි අපි කතා කළේ. ටික තමයි තව ටිකක් විස්තර කරලා ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගන්න වෙන්නේ. දැන් හිතන්න ඇහැට නොවේ නම් පේන්නේ, හිතේ හටගද්දී හිතට නම් පේන්නේ ඇහත් රූපයක් ගැටෙනකොට, කනත් ශබ්දයක් ගැටෙනකොට, නාසයත් ගන්ධයක් ගැටෙනකොට, දිවත් රසයක් ගැටෙනකොට, කයත් පහසක් ගැටෙනකොට, සිතේ හටගද්දී සිතම නම් දකින්නේ මෙන්න මේ ඇත්ත දැනගත්ත දවසට, දැක්ක දවසට ඔබට තේරෙවි අතීතයේ නිරුද්ධ වෙච්ච බවම, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා කියන ඒ දහම් මෙස විරජං වීතමලං ධම්මචක්කෝ, ඒ දහම් මෙස තියෙන්නේ මෙන්න මෙතන, වෙනතක නෙමෙයි, මෙතනින් තමයි ඒ දහම් මෙස මතු කරගන්න තියෙන්නේ. එනිසා අපිට තවදුරටත් විමර්ශනය කළ යුතු සීමාව මෙතනයි. ඇහැට රූපය ගැටෙනකොට, ආධ්‍යාත්මික ආයතනයට බාහිර ආයතනය ගැටෙනකොට උපදින සිතක්, සිතේ උපදින ධර්මයෝ පිළිබඳව යම් නුවණක් දැනුවත් අපට ලබන්නට ඕන. අනුමානෙට හිතන්න දැන් මෙහෙම, ඇත්තටම ඇහැට රූපය ගැටෙන වෙලාවේ සිතේ හටගත්ත දේ නම් පේන්නේ, පෙනෙන දේ ඒ චක්කු විඤ්ඤාණ හිතත් එක්කම නිරුද්ධ වෙනවා නම් අපට එතන යෙදිලා තියෙන්නේ මොකක්ද? වර්තමානයේ මේ මොහොතේ හටගත්ත හිතක්, ඒ සිතේම උපන් සිතුවිලි ටිකක් හමු වෙලා තියෙනවා. ඒ සිතත් ඒ සිතුවිලි දෙකම හටගත්තනම නිරුද්ධ වෙනවා. වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා. වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා. ඒ එතන දැක්කොත්, හැබැයි දැනුත් අපි දකිනවා මේක ඇතිවීම නැති වෙනවා දන්නේ නැහැ. ඇතිවීම දකිනවා නැතිවීම දන්නේ නැහැ. ඇයි ඒක නොදකින්නේ? මොකද්ද හේතුව? ඒකට කාරණාව තමයි අවිද්‍යාව හා ආශ්‍රවය කියලා කියන්නේ. අවිද්‍යාව හා ආශ්‍රවය. අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත වහන එක. ආශ්‍රවයෙන් කරන්නේ නැති දෙයක් ඇති කරලා දෙන එක. අවිද්‍යාවේම ස්වභාවය, ධර්මතාවය. ඒක අපි පුංචි තවත් නිදර්ශනයක් අරගෙනම තේරුම් කරලා දෙන්නම්. දිනක් හොඳට හිරුපායා ඇති දිනයක දියපිරි ඉතිරි යන ඉතිරි යන්නට ආසන්න විලක ආසන්නයේ හිටිය බල්ලෙකුට පිපාසයක් දැනුණා. බල්ලා දිවගෙන ගිහිල්ලා දියත් පොඩක් බොන්නට, වතුර ටිකක් බොන්නට ලිඳ තේබුණා. ලිඳ තේබුණු බල්ලට දකින්නට ලැබුණේ ලිඳ ඇතුලේ තවත් බල්ලෙක් ඉන්නවා. ලිඳ ඇතුලේ බල්ලෙක් ඉන්නවා දැකපු මේ බල්ලා කෝප වුණා. කෝප වෙලා ලිඳ වටේ කැරකි කැරකි පොළොව කහුරු ගාමින් වුරන්න ගත්තා. මේ සිද්ධිය බලාගෙන හිටියේ ආසන්නේ රුකක් මුල වැඩ සිටියේ ස්වාමීන් වහන්සේ නමක්. මෙන්න මේ ධර්මතාවය මෙනෙහි කරලා උන්වහන්සේට පුළුවන් වුණා ආශ්‍රවක්ෂය කරගෙන රහත් වෙන්න. උන්වහන්සේ තේරුම් ගත්ත බල්ල කාටද මේ ගුරන්නේ? බල්ල කාත් එක්කද මේ කෝප වෙලා තියෙන්නේ? උන්වහන්සේට තේරුම් ගන්න පුළුවන් වුණා. බල්ල නිදට එවෙනකොට බල්ලට බල්ලගේම ඡායාව පෙනුණා. හැබැයි තමන් නිසාම හටගත්ත ඡායාව ඡායාවක් හැටියට නෙමෙයි බල්ල දැක්කේ. තවත් බල්ලෙක් හැටියටයි හඳුනාගත්තේ. තවත් බල්ලෙක් දකිනවා කියලයි බල්ලා හිතුවේ. ඒ බල්ලට සාපේක්ෂව බල්ලගේ හිතේ කෝපයක් උපන්නා. මගේ සීමාවට තවත් එක්කෙනෙක් ඇවිල්ලා. හිත රළු වුණා. මනෝ සංඛාරයේ අකුසල සහගත වුණා. අපුඤ්ඤාභි වුණා. කාය සංඛාරයත් අපුඤ්ඤාභි සංඛාර වුණා. දැන් බුරනවා. දැන් ලිඳවටේ කෙරකි කෙරකි පොළොව පහුරු ගාමින් කායික ක්‍රියාවක බුරමින් වාචික ක්‍රියාවකේ දෙනවා. දැන් කායික ක්‍රියාවත් වාචික ක්‍රියාවත් මානසික ක්‍රියාවත්. කාය කර්මයත් වාක් කර්මයත් මනෝ කර්මයත්. තව දෙකින් කිව්වොත් කාය සංඛාරයත් වාචි සංඛාරයත් මනෝ සංඛාරයත් අකුසල සහගතයි. අපුඤ්ඤාදු සංඛාර. දැන් බලන්න බල්ලා කායික ක්‍රියාවට වාචික ක්‍රියාවකට මානසික ක්‍රියාවකට කාය කර්මයකට වාක් කර්මයකට මනෝ කර්මයකට පෙළඹුණේ බල්ලෙකුට සාපේක්ෂව. බල්ල බල්ලෙක් දැක්කා. ඇත්තටම නෙමෙයි බල්ලෙක් ඉන්නවාද? බල්ලෙක් ඇති තැනකද බල්ලෙක් ඉන්නවා කියලා මේ බල්ලා දැනගත්තේ. බල්ලෙක් නැති තැනක ඡායාවක් පමණක් හේතු නිසා හටගත් ඡායාවක් ඇති තැනක බල්ලෙක් කියන අදහසක් දෘෂ්ටියක් උපදව ගත්තා. තම සිතින්ම හදාගත් දෘෂ්ටිය පුංචිනේ ස්වල්පනේ බල්ලට අකුසල සහගත කාය කර්මයක් වාක් කර්මයක් මනෝ කර්මයක් ඇති කළ අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ කර්මයට සාපේක්ෂව ප්‍රතිසන්දි විඥානයකුත් ලබන්න පුළුවන්. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ල නිර්මාණය කරගන්න පුළුවන්. හේතු කාරණා ටිකක් මේ සකස් තුනේ. දැන් බල්ල කර්ම උපදවා ගත්තේ බල්ලෙකුට සාපේක්ෂව. ඒත් බල්ලෙක් ඉඳ ඇතුළේ ඉන්නවා නොවේ. ඡායාවක් ඇති තැනක බල්ලෙක් කියන දෘෂ්ටියක් පමණයි ඇත්තේ. ඔබට තේරෙනවා මට තේරෙනවා. අර ස්වාමීන් වහන්සේ ගැන තේරුම් ගත්තා. එතකොට දැන් බලන්න ලිඳ මත තිබුණු යථාර්ථයක් තිබුණා. ආලෝකයක් වතුරක් ලිඳට එබීමත් නැමීමත් කියන කාරණා ටික යෙදුණු නිසා ඡායාවක් හටගත්තා. දැන් මේ ටික කවුරුවත් ඇති කළා නෙමෙයි, තමන් ඇති කළත් නෙමෙයි, අනුන් ඇති කළත් නෙමෙයි. හේතු නිසා ඒ බඳු ඵලයක් ඡායාවක් දිය මත පහළ වුණා. දැන් එතන ඇත්ත ඇති සැටියෙන් දැක්කේ නෑ ඔන්න අවිද්‍යාව. පවතින යථාර්ථයේ ඇත්ත ඇති සැටියෙන් දැක්කේ නෑ බල්ලා, දන්නේ නෑ අවිද්‍යාව. ආශ්‍රවය වුණේ මොකක්ද? ඡායාව බල්ලෙක් හැටියට නිර්මාණය කළා හිත තුළ. ඉන්නේ බල්ලෙක් කියන අදහස උපදවලා දුන්නා. මේනම් බල්ලෙක්මයි කියන මිත්‍යාව උපදවලා දුන්නා. මිත්‍යා දෘෂ්ටිය. දැන් බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසා බල්ලගේ කාය වාච මනෝ කර්මය අකුසල වෙලා සසර ගොඩනැගෙන හැටි පේනවා. දැන් බල්ලා බල්ලෙක් කියලා ඇති කරගත්ත අදහස වැරදි කියලා තේරෙනවා. ඒ වැරදි එබඳු පැනවීමක් කරන්න පුළුවන් තැනක නෙමෙයි බල්ලෙක් කියන පැනවීම බල්ලකලේ. ඡායාවකටයි බල්ලෙක් කියන පැනවීම කල්පනාව කරලා බල්ලෙක් කියන දැනගැනීමකට ආවේ. සිතන්න යම් දවසක බල්ලා මේ ඇත්ත දකිනවා. දියමත තියෙන මේ හේතු නිසා හටගත්ත ඡායාවක්මය. නිදින් මෙහාට එනකොටම මේ ඡායාව ඉතුරුවක් නැතුවම අවසන් වෙනවය. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතුව යන ධර්මතාවයක් පමණය මෙහි ඇත්තේ කියන යථාර්ථයේ බල්ලා තේරුම් ගත්තොත් බල්ලට නිඳ ඇතුලේ බල්ලෙක්ව හම්බ වෙන්නේ නැහැ. බල්ලට බල්ලෙක් නිඳ ඇතුලෙන් හමු නොවුනොත් බල්ලගේ හිත කෝප වෙන්න ඉඩකුත් නැහැ. මනෝ කර්මයේ දුචිත වෙන්නේ නැහැ. කාය කර්මයේ වාග් කර්මයට එන්නේත් නැහැ. දැන් කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම තුනම අවසන් බල්ලෙක් නැත්තම් ඒ බල්ලෙකුට සාපේක්ෂව නි මනෝ කර්මයේ කාය කර්මයේ වාග් කර්මයේ පහළ වුනේ. බල්ලෙක් නොදකින තැන කාය කර්මයට වාග් කර්මයට මනෝ කර්මයට ඉඩ නැහැ. අන්න අවිද්‍යාව දුරු වෙච්ච තැන ඇත්ත දුටු තැන බල්ලෙක් කියලා ඇති කරගත්ත දෘෂ්ටියට ඉඩ නැහැ. දෘෂ්ටිය නැති තැන බල්ලෙක් කියන අදහස නැති තැන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කාය වාක් මනෝ කර්මයට ඉඩ නැහැ. කර්ම නැත්තම් විඥාන නැහැ. විඥාන නැත්තම් නාම රූප නැහැ. නාම රූප නැත්තොත් සලආයතන නැහැ. සලආයතන නැත්තම් ස්පර්ශය නැහැ. ස්පර්ශය නැත්තම් වේදනාව නැහැ. වේදනාව නැත්තම් තණ්හාව නැහැ. තණ්හාව නැතිව උපාදානය නැහැ. උපාදානය නැත්තම් භවය නැහැ. භවය නැත්තම් ජාතිය නැහැ. ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නක්ද නැහැ. සියල්ල නිරුද්ධ කළා කියලා කියනවා. ඔන දුකේ මිදීම. බල්ල දුකෙන් මිදුණා. අර හාමුදුරුව දුටුවන් ඔය ටික. බල්ල බල්ලෙක් හැටියට යමක් දකිනවද? අපිත් මේ ලෝකයේ තුල දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන මේ බඳු රැවටීමක්, මේ බඳු මුලාවක් නේද තියෙන්නේ? මේ හේතු නිසා හටගන්න සිතත් එක්කම උපදින සිතේම නිරුද්ධ වෙල යන මේ සංඥාවකට මිරිඟුවකට නේද රැවටිලා සබ්බේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යම ගහක් වැලක් මලක් කියලා මේ ලෝකයක් නිර්මාණය කරගන්නේ. ඒ ඇති කරගත්ත දෙයට සාපේක්ෂකව නේද අපි කාය කර්මයේ වාක් කර්මයේ මනෝ කර්මයේ පවත්වන්නේ. එහෙට ගැතුනහම අපි මලක් කියලා දැනගන්නවා. මල හොඳයි ලස්සනයි. මලකටයි අවලක්ෂණයි. මල පිළිබඳව සාපේක්ෂක වෙමින් අපි කුසල් අකුසල් පහල කරගන්නවා. පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර ආනුඤ්ඤාදි සංඛාර පහල කරගන්නවා. පහළ කරගත්තේ සබ්දේ පුද්ගලයේ යමක් කෙනෙක් දෙයක් කියන දෘෂ්ටියට සාපේක්ෂව. දැන් දෘෂ්ටිය උපදින්නේ කොහොමද? ඡායාව ඇති තැන බල්ලෙක් කියලා සපෙක් කියන අදහසක් කෙනෙක් කියන අදහසක් බල්ලා උපදවා ගත්තේ යම්සේද අපි ඇහත් රූපයක් චක්කු විඥානයක් කනත් ශබ්දයක් සෝත විඥානයක් නාසයත් ගන්ධයත් ඝාන විඥානයත් දිවත් රසයත් ජීව විඥානයත් කයත් පහසත් කාය විඥානයත් මන ධම්ම මනෝ විඥානයත් ඇති කල්හි හට ගන්න සංඥාවටම අපද රැවටිලා මුලා වෙලා වැරදි විතරකෙන් වැරදි කල්පනාවකින් අපිත් සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යමක් කියන නිර්මාණයක් හදා ගන්නවා. මේකට කියනවා දෘෂ්ටිය කියලා. මෙන්න මේට සාපේක්ෂකව තමයි අපි කාය වාක් මනෝ කර්ම සංඛාර පුඤ්ඤාපුඤ්ඤානංජ වශයෙන් සකස් කරගෙන සසර දුක් විඳින්නේ. අන්න ඒ පංච ආයතනේ, පංච ආයතනේ කියේ ඇහැ කන නාසය දිව කය, මේ ආයතනත් එක්ක මෙබඳු මනෝ ධර්මතාවයක් හිතේම උපදින ධර්මතාවයක් දකිනවා කියන කාරණාව ටිකක් අමාරු වෙන්න පුළුවන්. අපට ඒක ඇත්ත තේරුම් ගන්න පුළුවන් හොඳම තැන මන ආයතනයේ පිළිබඳව කරන පරීක්ෂණය. මන ආයතනයේ භාවිතා කරගෙන මේ විමර්ශනය කළාම ඒ ආයතන පහේ මේ රැවටීම මේ විදිහටම වෙනව නේද කියලා හිතන්න පුළුවන්. දැන් බලන්න ඔබ කිසියම් සලකුණු ටික හිතට අරගෙන මම දැන් කියනවා අපි ලෝකේ භාවිතා කරන යම් යම් වස්තු කාරණා කීපයක නම් කීපයක් බලන්න. නමක් කියවෙනකොටම ඇතුළතට මොකද වෙන්නේ කියලා ඒ ඇහෙන නමට සාපේක්ෂකව සටහනක් හිතේ ඇඳලා දෙන්නේ. මම රෝස මලක් කියනකොට මේ ශබ්දයයි කනට වැටුනේ. හැබැයි දැන් සංඥාවක් හිතේ ඉපදිලා නැද්ද රෝස මලක සලකුණා හිත ඇඳලා දීලා දෙනවා. කවුදද මේ චිත්‍රය ඇන්දේ? කවුද ඇන්දේ? නිලුම් මලක්. දැස් පියාගෙන බලන්න ඇතුළත ආත්මය. දැන් මේ ශබ්දය කනට වැටෙනකොටම මෙන්න නිලුමක ආකෘතියක් ඒ විදිහටම දැర్చණය වෙනවා. අරලිය මල හඬ කන වැකිනකොටම මෙන්න නිර්මාණයක්. දැන් නම ඇහෙනකොට ඇතුළෙන් ආකෘතියක් හදාගෙන බවකුත් තියෙනවා අපිට. පැහැදිලි ඇති නුවණ ඇති අය මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න පුළුවන්. පොල් ගෙඩියක් කියනකොටම අපේ හිතේ චිත්‍ර රූපයක්ම ඇවිලෙනවා. දෙල් ගෙඩියක් කියනකොටම චිත්‍ර රූපයක්ම ඇවිලෙනවා. අම්මා කියනකොටම චිත්‍ර රූපයක්ම ඇවිලෙනවා. ගෙදර කියනකොටම චිත්‍ර රූපයක්ම වෙනවා. දුව කියනකොට පුතා කියනකොටම චිත්‍ර රූපයක්ම වෙනවා. කවුද මේ මවන්නා? කොහොමද මේවා හටගන්නේ? දැන් නම කියනකොට යමක් ඇතුළත හටගන්න බවකුත් තියෙනවා. දැන් අපේ සිත නිහඬව සිත දිහා බලාගෙන හිටියෝ ඔන්න ඔය ආකෘති හිතේ උපදින බව පේනවා. මන ධම්ම මනෝ විඥාන කියන හේතු ඇති තැන මනෝ විඥාන සිතේ උපදින සංඥා සටහන් පෙනේවි. අපි භාවනා කරනකොට ඔය එක එක රූප පේනවා කියලා කියන්නේ ලෝකෙ කොහේ හරි තියෙන එකක් පේනවද නේ? දැන් මනෝවිඤ්ඤාණ සිටේම හටගත්ත දේ පේන්නේ. දැන් බලන්න නම කියනකොට රෝසමල, නෙළුම්මල, අරලියමල, දෙල්ගෙඩිය, පොල්ගෙඩිය, කොස්ගෙඩිය කියනකොට හැඩයක් රුවක් මැවුණා වගේ ඇතුළතින් නීරුව මැවෙනකොට නම සිහි වෙන බවකුත් නැද්ද? නම ඇහෙනකොට මේ හැඩරුව හිතේ මවන බවකුත් තියෙනවා. හැඩරුව හිතේ මැවෙනකොට මේ අහවල් දේ මේ අහවල් දේ කියන පැනවීමක් වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි දැන් ওই නෙළුම් මල, රෝස මල, අරලිය මල කියලා ගත්ත ටික හිතන්න අපි ඇහෙන්නේ නැතුව හිතන්නේ නැතුව ඉබේම හිතේ හටගත්තද? මේ ඡායාව, මේ ස්වરૂපය, මේ සටහන දකිනකොටම, පේනකොටම විතරකයේ කල්පනාව මොකද්ද? රෝස මල, නෙළුම් මල, පිච්ච මල, අරලිය මල, ගහක්, වැලක්, මලක්, කෙනෙක්, දෙයක්, සත්වයේ පිළිබඳව දැනුමකට එනවා. දැන් බලන්න සත්වයකු, පුද්ගලයකු, යමක්, කෙනෙක්, දෙයක් පිළිබඳව ඇති කරගත්ත දැනුම මොන වගේ තැනකද කියලා. බල්ලා දිය මත ඇඳුණු ඡායාව බල්ලෙකු පිළිබඳව ආකල්පයක් ඇති කරගන්න උපකාර වුණේ, සාධක වුණේ යම්සේද? මමද මේ සිතේ හටගන්න සිතුවිලි වලටම මේ අහවල් කෙනා, මේ අහවල් කෙනා, මේ අහවල් දේ, මේ අර දේ, මේ අර මල, මේ මල කියන පැනවීම කරලා භෞතික රූපයක් නොවන, ධාතුව නොවන තැනක ධාතු රූපයක් කයක් පිළිබඳව, භෞතික රූපයක් පිළිබඳව දැනුමකට එනව නේද නැති තැනක? එබඳු රූපයක් නැති තැනක, ධාතුවක් නැති තැනක රූපයක් පිළිබඳව දැනුමකට එනව නේද? ඒ ආපු දෙයට සාපේක්ෂක වෙනකොට නේද මට කර්ම රැස් වෙන්නේ? කාය කර්මයෙන්, වාක් කර්මයෙන්, මනෝ කර්මයෙන්. ඔන්න ඔය ටික හොඳට තේරුම් ගත්තොත් අපට පුළුවන් මේ ධර්මයේ තුල යම් සොයා ගැනීමක් කරන්න. ඒ වගේ ටිකක් දැන් හිතලා බලන්න. ඇසට ගැටුණු යම් යම් අරමුණු කීපයක් සිහි කරලා හිතට පෙනෙන ස්වභාවය බලන්න. දැන් අරලිය මලක්, රෝස මලක් කියපු තැන බලන්න. හොඳට බලන්න ඕක සතර මහා ධාතුවෙන් හටගත් එකක්ද කියලා. අල්ලන්න පුළුවන්ද කියලා බලන්න. භෞතික වූවක්ද කියලා බලන්න. සතර මහා ධාතුවෙන් හටගත් දෙයක් නෙවෙයි. භෞතික වූවක්ද නෙවෙයි. රූප කියන විශේෂයට අයිති වූවක්ද නෙවෙයි. එහෙත් මේ හැඩය, මේ වර්ණය, මේ සටහන පේනකොටම මට උපදින අදහස නෙළුම් මලක්, රෝස මලක්, අරලිය මලක්, අම්මා, දුව, පුතා, මිනිස්සෙ, ස්ත්‍රියක්, මේ සංඥා සටහනට මේ සම්මතය නේද පැනවෙන්නේ? කල්පනාව මේ බඩු වෙනව නේද? ඡායාවක් ඇති තැන බල්ලෙක් කියලා විතර්ක කරලා බල්ලෙක් පිළිබඳව දැනගත්තා වගේ කිසියම් ආකාරයක සමාන බවක් තියෙනව නේද අපේ පැවැත්මේ? එතකොට මොකක්ද අතීතයේ, මොකක්ද අනාගතයේ, මොකක්ද වර්තමානයේ? දිට්ඨි දිට්ඨමත්තං කියන්නේ කොතනින්ද? දැන් අපට පෙනෙන්නේ මනෝවිඥාන හිතේ පහළ වෙච්ච වේදනා සංඥා. සිතේම පහළ වෙච්ච වේදනා සංඥා, ළිඳේ පහළ වෙච්ච ඡායාව වගේ. සිත කියන්නේ ළිඳ කියන්නේ. ළිඳේ පහළ වෙච්ච ඡායාව සංඥාව හැටියට සලකන්න. ළිඳේ පහළ වෙච්ච සංඥාව. ඡායාව. සිතේම පහළ වෙච්ච ඡායාවක් පෙනෙන්නේ. සිතේම පහළ වෙච්ච සිතු විලි දකින්නේ. සිතු විලි දෙන්නේ. සිතේම හටගත්තු. සිතත් එකම නිරුද්ධ වෙන දෙයක්. හැබැයි මේ සිතේ පහළ වෙන සිතු විලි පෙනුනට ඔබ අවදි කරගන්න මතකයට, මතකයේ අයිති අතීතයට. අතීතේ මෙරිලා නැහැ කියන්නේ මෙන්න මේ නිසා. සිතේ සංඥාවක් දැන් වර්තමානයේ ඉපදිලා තියෙන මේ සිතත් වර්තමානයි, සිතේ උපන් දැන් මේ සංඥා සටහනුත් වර්තමානයි. හැබැයි වර්තමානයේ ඇති තැන, වර්තමානයේ ඉදිරියේ යම් සංජානාති තන් විතක්කේති, මේ සංඥාවට විතර්ක කරන්නේ, විතර්කයට විචාරය, මේක විමසන්නේ අතීත ඇසුරක් ආශ්‍රය කරගෙන මලක් නොවන තැනක, මලක් නොවන ධාතුවක් නොවන රූපයක් නොවන තැනකට ඔබේ පැනවීම නෙළුම් මලක්, අරලිය මලක්, රෝස මලක්. දැන් මේ වර්ණයට, මේ හැඩයට රෝස, අරලිය, නෙළුම් කියලා නම ඉගෙන ගත්තේ කවදද? අතීතේ. අතීතයේ මෙරිලානේ. දැන් වර්තමානයේ හටගත්ත මේ සංඥාවට අපේ විතර්කයේ අතීතය පිළිබඳව වෙලා. ඒ අතීත මතකය අවදි වෙන්න හේතුවක් තිබුණා. අවිද්‍යාව. ආශ්‍රවයට හේතුව අවිද්‍යාවනේ. මොකද අවිද්‍යාව කියන්නේ සිතේ හටගද්දී සිතේම හටගත් බව නොදන්න කම. මන ධම්ම ගැටීම නිසා මනෝ විඥානයේ පහළ වුණා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මනෝ විඥාන සිතේ පහළ වුණේ මේ වේදනා සංඥා. සිතේ හටගත් දේ බව දන්නේ නැහැ. ඒ දැනුම නැති තැන මොකද්ද කළ වැරදි මඟ පෙන්වීම? මේ පේන්නේ අරහි තියෙන දෙයයි කියලා අපට වරදවා පෙන්නවා. පෙනෙන්නේ අරහි තිබුණු එකයි. මා පෙර කිව්වේ තිබුණු දේ පේනවා කියලා. පේන දේ තියෙනවා කියලා අපේ ලෝකයේ පිළිගැනීම කියලා. දැන් පෙනෙන්නේ හොඳට බලන්න, හිත දිහා බලාගෙන මේ බණ අහන්න. දැන් ඔබට මෙවිලා තියෙන සටහන දැන් මේ මොහොතේ සිතේ පහළ වෙච්ච සංඥා සටහනක්. කොහේවත් තියෙන එකක් නෙමෙයි ඔය තියෙන්නේ. කොහේවත් තියෙන දෙයක් පේනව නෙමෙයි දැන් හිතේම හටගත්තු සංඥාව ඔය පේන්නේ. හැබැයි මෙන්න මෙතන තියෙන මේ හේතුඵල ධර්මතාවයේ නොදකින මොහොතක හැමතිස්සෙම අපේ විතරකයේ අවිද්‍යාව අපිට නැති දෙයක් මවලා දෙනවා. මොකක්ද මේ තියෙන්නේ? අරහි තියෙන මල, අතන තිබුණු මල, රෝස මල, අරලිය මල, නෙළුම් මල. අපට නැති දෙයක් හදලා දෙනවා. ඊළඟට හදපු දෙය අපි තණ්හා උපාදානයට ලක් වෙනවා පේනවා. දැන් ටිකක් තේරුම් ගන්න පුළුවන් නම් අතීතයේ අනාගතයේ වර්තමානයේ තියෙන බවට අහුවෙන්න කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. හොඳට බලන්න, වර්තමානයේ දැන් සිතේ උපන් සංඥාව නිලුම් මලක, අරලිය මලක, රෝස මලක, මේ අපි කතා කරපු සංඥා සටහන පහළ වෙන මලක සටහනක් නෙමෙයි, දැන් සිතේම උපන් චෛතසිකයක් තියෙනවා. දැන් මේ සිතේම උපදිච්ච ධර්මයේ සිතත් එක්කම නිරුද්ධ වෙනවා කියන බැලන්න මේ ඇත්ත දකින්න අපට නුවණ මදකම නිසා, සිත නොවැඩුණුකම නිසා ඒක ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? මලක් නැති තැනක මලක් නිර්මාණය කරලා දීලා තියෙනවා. සිතුවිලි ඡායාවක් සටහනක් ඇති තැන, බල්ලෙක් නැති තැනක බල්ලෙක් හදලා දුන්නා. මලක් නැති තැනක මලක් හදලා දීලා තියෙනවා. දැන් අන්න ඒ නිර්මාණය කරපු තැන මල්ලෙකු කියන අදහස එන්නේ නැහැ. අතීතයේ බල්ලෙක් කියන ආශ්‍රය නොතිබෙන්න, අතීතය එකතු නොවන්න, මෙරිච්ච අතීතය තමයි අපි වර්තමාන මොහොතේ මේ නාම ධර්මයට ගලපලා තියෙන්නේ. තව විදිහකින් කිව්වොත් පෙනෙන්නේ නාමය, හිතේ උපන් නාම ධර්මය, හැබැයි බලන්නේ රූපයයි කියන අදහස. පේන්නේ ප්‍රතිබිම්බය, රූපයම පේනවා කියලා හිතනවා. පේන්නේ ඡායාව, බල්ලෙක්ම ඉන්නවා කියලා හිතනවා. දැන් හිතන්න හේතික ඔබෙන් කෙරෙන්නේ නැද්ද කියලා. දැන් හිතේ පෙනෙන්නේ මොකක්ද? නාම, සිතේම හටගත්ත නාම, වේදනා සංඥා සංකාර. හැබැයි ඒ නාමයේ දිහා බලන්නේ නාමයක් හැටියට නෙමෙයි, සිතේ හටගත්ත ධර්මතාවයක් හැටියට නෙමෙයි. අපි ඒ නාම ධර්මයේ දිහා බලාගෙන විතර්ක කරන්නේ රූපයක්ම පේනවා, රූපයක්ම දකිනවා කියන අදහස. නැත්තම් උතන්ට මේ පේන්නේ රෝස මලක්, මේ පේන්නේ අරලිය මලක්, මේ පේන්නේ පිච්ච මලක්, මේ පේන්නේ අම්මා, මේ පේන්නේ දුව, මේ පේන්නේ පුතා කියලා සම්මතයක් පනවන්න බෑනේ. සිතේ හටගත් දේ සිතේ හටගත් හැටියට දැක්කනම් අපට පේන්නම මේ පේන්නේ මේ රූපේ හැටියට. නාම රූප පඤ්චා විඥාන මෙන්න මේ දෙක එකතු කරලා තමයි අපි ලෝකයේ සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට යම දැනගත්ත කියන තැනකට ඇවිල්ලා තියෙන්නේ. දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ මේ නාම රූප දෙක එකතු කරලා. හැබැයි මතක තියාගන්න ඕන, නාම රූප දෙක එකතු කරන්න බෑ කවදාවත්. පෙනෙන්නේ නාමයමයි. සිතේම හටගත්ත නාම ධර්ම දිහා රූපයයි කියලා වරදවා බලන නිසාමයි අපට රූපයක් හම්බ වෙලා තියෙන්නේ. රූපයක් ඇතුරුකොට රූපය නිසා විඳින දුක් විඳින්න වෙලා තියෙන්නේ මේ වරද නිසායි. දැන් බලන්න, පෙනෙන්නේ නාමය, රූපසමලක් කියන දැනගැනීමකට ආවම ඕන දැන් රෝස මලක් තියෙනවා. ආ මේ රෝස මල තියෙන්නේ අන්න හවල් තැන. ඉස්සරහ පැත්තේ මල් පඳුරු බිබිලා තියෙනවා. දැන් අපි මල බලන්න ඇවිදගෙන යනවා කියන්නේ අනාගතයට යනවා. ඊළඟ ආයතනයේ උපදවනවා කියන්නේ අනාගතයේ උපදිනවා. දැන් අපි හටගත්ත ධර්මයෝ හටගත් තැනම හඳුනාගත්තොත් ඒ කියන්නේ සිතත් එක්කම සිතුවිලි ඉපද නිරුද්ධ වෙන බව යම් කිසි සමුදේ ධර්මං සම්බන්තං නිරෝධ වර්තමානයේ අපට හමු වෙන යථාර්ථයේ ඉපද නිරුද්ධ වෙන බව එහෙත් ඒක නිරුද්ධ වෙන්නේ නැහැ අතීතයේ මෙතෙන්ට සම්බන්ධ කරන්නේ නැහැ රූපයේ මෙතෙන්ට එකතු කරන්නේ නැහැ අතීතයේ තියෙන බවට එනවා ඊළඟට අපි දැනගත්තේ මලක් මල බලන්න පුළුවන් අපි ඇවිදගෙන යනවා යාට අනාගතයක් තියෙනවා අතීතයෙන් අනාගතයෙන් වර්තමානයෙන් තොරනේ අපි එනිසා අපට සසර දුක ඉවරනේ තාම සසර දුකේ ඉන්න සසර දුක ගෙවන ඇත්ත යථාර්ථය අපට හමු වෙලා නැහැ යම් දිනක යම් මොහොතක අපේ රැවටීම අපේ මුලාව මෙන්න මේ බඳු තැනක නේද කියලා හඳුනා ගන්න උත්සාහ කළොත් කාක්‍රේවත් විශ්වාසිකෙන් ගත යුතු දහමක් නෙමෙයි මේක ඒහි පත්තිකේව බලව ඉන්න බලන්න තමන්ම බලන්න සිටේ මේ හටගන්න සංඥා සතහන් රූපද කියලා එහෙත් මේ සංඥාව මේ සතහන උපදිනකොටම රූපයක් ගැන නේද විතර්කයට නැගෙන්නේ සිතේම හටගන්න දේට විතර්ක කරලා නේද දැනගන්නේ දැනගත් දේට සාපේක්ෂකව නේද කුසල අකුසල කර්ම વિશે සකස් වෙන්නේ සාපේක්ෂක වෙන්න යමක් නොතිබුණොත් කර්මයට ඉඩ නැහැ කුසලයට හෝ අකුසලයට ඉඩ නැහැ සාපේක්ෂක වෙන්න තැනක් හමු වෙන්නේ නැහැ සාපේක්ෂතාවයක් හමු වෙන්නේ නැහැ පෙනෙන නාමයට රූපේ එකතු නොකළොත් හම්බ වෙන යථාර්ථයේ තමයි හටගත් දේ හටගත් වෙන නිරුද්ධ වෙන යංකින්ද සමුදේ ධම්මං සම්බන්තං නිරුද්ධ කෙලෙතෙන්න කිලුටු වෙන්න තැනක් නැහැ හමු වෙන්න ලෝකයක් නැහැ ලෝකේම අපහැරිලා ලෝකයෙන් එතර වුණා කියලා කියනවා මෙන්න මේ ටික තමයි අපි දැනගන්න ඕන ටික මේ ටික දැනගන්න ඕන දකින්න බෑ දකින්න මාර්ගය වන සීල සමාධි ප්‍රඥා අපි අනුමාන තරමකින් දැනගන්න ඕන ඉස්සෙල්ලා ඇත්තටම මෙහෙම රැවටීමක් තියෙනව නේද හිතන්න තව ටිකක් හොඳයි අර බල්ලා ළඟට එදෙනකොට බල්ලා බල්ලෙක් කියලා රැවටුණ ඡායාවට බල්ලා ලින්කටින් මෙහාට එනකොටම ලින්කටින් මෑත් එනකොටම බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාවක් තිබුණා නම් දැන් ළිඳේ ඒක නැති වුණේ ඉතිරියක් නැතුවමයි බින්දි බින්දි හරි තියෙනව නෙමෙයි ළිඳෙන් එහාට යනකොටම බල්ලා බල්ලෙක් හැටියට දැකපු ඡායාව ඉතුරුක් නැතුවම ඉවරයි දැන් බල්ලා ළිඳෙන් ඈතට ගියා බල්ලා දැක්කේ නැහෙනේ ළිඳේ තිබුණු යථාර්ථය බල්ලා දැක්කේ බල්ලෙක් ඉන්නවා කියලා අපට පේනවා බල්ලා බල්ලෙක් හිටියද දැක්කේ ඡායාව කියලා ඡායාවට රැවටුනේ කියලා දැන් බලන්න ඡායාව හරි බල්ලා ළඟින් එහාට යනකොට ඡායාවවත් ඉතුරු නෑ ඒකත් ඉවරයි හේතු නිසා හටගත්තු ඡායාව හේතු වෙන් වෙනකොටම ඒ ඡායාව ඉවර වුණා ළඟින් එහාට යනකොටම ඡායාව ඉවරටම ඉවර වුණා හැබැයි බල්ලා එහාට ගියා ගහක යවනේ ඉඳගෙන බල්ලට මතක් වෙනවා සිතේ ඇඳෙනවා මේ ඡායාව බල්ලෙකු විසතහන එනකොටම බල්ලා බල්ලෙකු පිළිබඳව ඔන්න මතකය අවදි වුණා සිතේම උපංචායාවට බල්ලෙක් කියන පැනවීම කළා ඊළඟට. බල්ලා ගැන මතක් වෙනකොටම බල්ලාගේ සීයට නැගෙනවා. බල්ලා ඉන්නේ අතන. බල්ලා ඉන්නේ ළිඳේ. බල්ලා අපව දුවගෙන ඇවිල්ලා ළිඳට එබෙනකොටම ඉස්සෙල්ලා හිටපු බල්ලා තාම ඉන්නවා. බල්ලට පේන්නේ ඉස්සෙල්ලා හිටපු බල්ලා තාමත් ඒ විදිහටම ළිඳේ ඉන්නවා කියලා. හැබැයි ඔබට තේරෙනවා බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඉස්සෙල්ලා ඡායාවක්. ඒ බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාව බල්ලා ලින්කටින් එහාට යනකොට ඉවරයක් නැතුවම ඉවර වුණා. දැන් දෙවනුව ඇවිල්ලා ළිඳට එදෙනකොට යම් ඡායාවක් හටගත්තා නම් ඒ ඉස්සෙල්ලා තිබිච්ච ඡායාව නන් නෙමෙයි. ඉස්සෙල්ලා හේතු නිසා යම් ඡායාවක් හටගෙන තිබුණා නම් ඒ හේතු නැති වෙනකොට මේ ඡායාව ඉස්සෙල්ලම නැති වුණා. දැන් තියෙන්නේ දැන් හේතු ගැටීම නිසා දැන් හටගත්තු ඡායාව. හැබැයි දැන් බල්ලා තේනවන නැහැ. ඉස්සෙල්ලා හිටි බල්ලා තාමත් ඉන්නවා කියලා හැවටෙනවා තාමත්. ඉස්සෙල්ලා තිබුණු ඡායාව බල්ලෙක් කියලා හිතුවා. ඒ බල්ලා තාමත් ඉන්නවා කියලා දැන් හටගත්තු ඡායාවට පෙන්නුවා. මෙන්න මේ වගේ බල්ලා රැවටෙනවා වගේ අපද රැවටෙනවා. කොහොමද? අපි ඇත්ත නොදන්න නිසා. අපි මෙහි බලනකොට ඇහත් රූපයක් ගැටීම නිසා මම මගේ සිතේම හටගන්න දෙයමයි මම දකින්නේ කියන නුවණ මට නැති නිසා මෙහි තියෙන දෙයක්ම පේනවා කියන අදහස මට ඉතුරු වෙනවා. මේ පැත්ත බැලුවාම ඇත්තටම මමට ඇහත් රූපයක් වෙන් වෙනකොට මම සිතේ හටගත් දෙයක් දැක්කා නම් දැන් ඇහත් රූපයක් වෙන් වෙනකොට සිත නිරුද්ධ වුණා. සිත නිරුද්ධ වෙනකොටම සිතුවිලිත් නිරුද්ධ වුණා. බල්ලා ලින්කටෙන් එහාට යනකොට බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යමක් තිබුණා නම් ඉතුරුයක් නැතුවම ඉවර වුණා වගේ මම මේ පැත්ත බලනකොට ඉතුරුයක් නැතුවම ඉවරයි. හැබැයි මම දැක්කේ සිතේ හටගත් ඡායාවක් කියන අවබෝධයක් නොවනකින් නෙවෙයි. මම දැක්කේ මෙහි තියෙන දෙයම පේනවා කියලා. බල්ලා දැක්ක ඡායාවක් ඇතිර නෙවෙයි බල්ලෙක්මනේ. බල්ලට මෙතන මේ පැත්ත බලාගෙන බල්ලෙක්ව සිහි කරන්න පුළුවන් වුණා වගේ මටත් මේ වෙලාවේ මේ පැත්ත බලාගෙන මෙහි ජනේලයක් තියෙනවා කියලා සිහි වෙන්න පුළුවන්. සිහි වෙන්න කොහොමද? මෙන්න මේ ඡායාව මේ සතහන ඉදේ උපදිනකොට ජනේලයක්. ජනේලෙ තියෙන මේ පැත්තේ. දැන් සිතේම උපන් ඡායාව නම් කළා රූපයට. ඒ රූපේ බලන්න නැවත මෙහි හැරෙනවා. මෙහි හැරෙනකොට ඉස්සෙල්ලා දැක්ක ජනේලෙ තාම තියෙනවා. දැන් මට ඉස්සෙල්ලා හැත් රූපයක් ගැටීම නිසා යම් ඡායාවක් සතහනක් දැක්කනම් ඉස්සෙල්ලා අර පැත්ත බලනකොටම හැත් රූපයක් වෙන් වෙනකොටම දැක්ක දේ නිරුද්ධයි. හැබැයි ඒ නිරෝධය මම දන්නේ නැහැනේ. මම දැනුත් හිතනවා ඉස්සෙල්ලා දැක්ක දේම දකින්නවා කියලා. හැබැයි මම දැන් දකින්නේ ඉස්සෙල්ලා දැක්ක දේ නන් නෙවෙයි. පෙරහැර හැත් රූපයක් දක්ව විඥානයක් නිසා යමක් හටගෙන දැක්කනම් ඒ දේ පෙරහැර රූපේ වෙන් වෙනකොටම ඉතුරුක් නැතුවම ඉවර වුණා. දැන් දකින්න දැන් හැත් රූපයක් දක්ව විඥානයක් නිසා දැන් සිටේ උපදින දේ. දැන් සිටේ උපදින දේ ඉස්සෙල්ලා උපදින දේ දෙකක්. ඉස්සෙල්ලා එක නිරුද්ධ වෙලා අතීතේ නිරුද්ධ වෙලා අතීතේ මෙරිලා දැන් තේන්නේ දැන් හටගත්ත දේ. හැබැයි දැනුත් මම රැවටුම පේන්නේ රූපේමයි කියලා මේ මුලාව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අතීතයේ වර්තමානයේ අනාගතයේ අපට තියෙනවා. තියෙන දේ බලන්න අපව හැරෙනවා. ගහ යට හිටපු බල්ලා නැවත ළිඳ ළඟට ඉබිලා දුවලා ආවා. බල්ලා ඉන්නේ ළිඳේ කියලා. ලිඳට එබිල බලනකොට ඉන්නේ ඉස්සෙල්ල හිටි බල්ලම තාම ඉන්නවා කියලා හිතුණා. ඒ වගේ දැන් අපි දන්නවා බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාව ඉස්සෙල්ලම ඉවරයක් නැතුවම ඉවරුණා. දැන් බල්ලා බල්ලෙක් හැටියට ආපහු රැවටුණා නම් යම් ඡායාවක් දැන් හේතු නිසා හටගත්ත දේවල්. නමුත් අතීතයත් වර්තමානයත් දෙක බල්ලා ගලපලා තියෙනවා. දෙක එකක් කොටගෙන තියෙනවා. අන දිත්තේ දිත්තමත්タン වෙනවා. අපි යම් දවසක නුවණ එළඹ සිටියොත් ඇහැට රූපයේ ගැටෙනකොට දකින්නේ මේ ඇතුළතදී ඇහත් රූපයත් නිසා චක්කු විඥානේ සිතේ පහළ වෙන දේ මේ පේන්නේ. ඇහත් රූපයත් වෙනකොට චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. චක්කු විඥානේ නිරුද්ධ වෙන මේ වේදනා සංඥා සංකාරයන් සමගමයි ඉතුරුවක් නැතුවම නිරුද්ධයි. නිරෝධය දැක්කොත් නිරෝධය දන්නවනම් මට ආපහු යමක් දකින්න බෑ. දැක්කා දැක්කාම පමණයි. ආයි දකින්න බෑ ඒ දේ. ආපහු බැලුවොත් ඒ ඇහැට රූපේ ගැටලා චක්කු විඥානයක් ඉපදිලා ආපහු ඒ බඳු සංඥාවක් හටගන්න පුළුවන්. හැබැයි මම හොඳටම දන්නවා පෙර යම් සංඥාවක් පහළ වෙලා යම් දැකීමක් ඇති වුණා නම් ඉස්සෙල්ලා හේතු වෙනකොට මේක ඉතුරුක් නැතුව ඉවරයි. දැන් හම්බ වෙන්නේ වර්තමානයේමයි. අතීතයේ නිරුද්ධ වෙච්ච බව දන්නවා. වර්තමානයේම හේතු ගැටීම නිසා හමු වෙන බව දන්නවා. අතීතයේ නිරුද්ධ වෙච්ච බව දන්නවා. වර්තමානයේ හටගෙන ඇති බව දන්නවා. හටගත්තු වර්තමානයේ නිරුද්ධ වෙන බව දන්නවා. අනාගතයට යන්න ඉඩක් නැහැ. අතීතයෙන් යමක් මෙතනට එන්නේ නැහැ. මෙතනින් යමක් අනාගතයට. පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං. මෙන්න මේ යථාර්ථයේ මෙන්න මේ ඇත්ත තේරුම් ගැනීම දැකීම තමයි සම්මා දිට්ඨිය හරි දැකීම වෙන්නේ. ලෝකෝත්තර මඟට යොමු කරන තැන වෙන්නේ. ඉතින් අපි තවදුරටත් මේ පිළිබඳව ටිකට කතා කරනවට වඩා කතා කළ දේ පිළිබඳව තියෙන ගැටලු ටික තම තමන්ගේ ප්‍රශ්න වලින් විමසලා ඒක විසඳගෙන ඉන්හිහාට පැහැදිලි තැනක් අපි තවදුරටත් කතා කරලා අපට නිවෙන මඟ හඳුනගනිමු. මේ ටික දැනගන්නේ නැතුව ලෝකෝත්තර මඟක් වඩනවා නිවනක් දකිනවා කියලා කවදාවත් වෙන්නේ නැහැ. ඔය මොන කමටහන් වැඩුවා. ඒ ධර්මයේ දන්නේ නැතුව කොහොමද නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව කොහොමද ඉබේ පහළ වෙන්නේ නැහැ. අපි දැනගෙන තමයි දකින්න යන්න ඕන. එනිසා මෙන්න මේ වගේ ඇත්තක් දකින්න තියෙන්නේ. මේ ඇත්ත දකින්නයි තියෙන්නේ. මේ ඇත්ත දැකීමට උපකාර වෙනසයි සිතේ එකඟ භාවයක් ඕන. සමාධියක් ඕන. ඒ සමාධියට උපකාර වෙනසයි සීලයක් ඕන. සීලයෙන් වැඩු සිත සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල මහානිසංසවන්නේ. සමාධියෙන් වැඩු ප්‍රඥාව මහත්ඵල මහානිසංසවන්නේ. ප්‍රඥාවෙන් පුරුදු කළ හිත සීලාසවක්ෂය කරන්නේ කියලා පරිනිර්වාණ සූත්‍රය පුරාවට දේශනා කරනවා. එනිසා නුවණ දැක්ම ඉස්සෙල්ල පහල කරගන්නවා. ඊට උපකාර පිණිසයි ඊට මෙහා ගොඩනගන්නේ. මේ ශාසනය තුළ අතිරිය ඒකයි. එනිසා මේ ටික දැනගන්න ඕන. දැනගන්න නැතුව කරන මඟ ලැබෙන නිවන කවදාවත් බලාපොරොත්තු වෙන්නේ එපා. එනිසායි කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම ශ්‍රවණී යොන්තු මනස්කාරේ ධම්මානුධම්ම ප්‍රතිපදාව මුලින්ම දැක්කුයි. එනිසා අපි ඒ ටික ඉගෙන ගන්නවා. දැන් තියෙනවා මේ පිළිබඳව ගැටළු ප්‍රශ්න විසඳ ගන්න ඔබට අවස්ථාව.